අවකාශයේ පාසල
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
ආයුබෝවන් දුවපුතේ, අදත් මම ඔයාලත් එක්ක සම්බන්ධ වෙලා සිටින්නේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අනුග්‍රාහකත්වය මත රුහුණු ගුවන් විදුලියේ ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන සමග. අද අපි පුනරුදය කියන මාතෘකාවට අදාළව මේ පුනරුදය විද්‍යාත්මක අංශයට කොහොමද බලපෑම් කරේ කියන මාතෘකාවට තමයි අපි කතා කරන්නේ. එතෙන්දි දුවපුතේ අපි බලමු විද්‍යාත්මක දියුණුව කොහොමද සිදුවෙන්නේ කියන කාරණේ. එතෙන්දි අපි දකිනවා ග්‍රීක රෝම පොත්පත්වල ආභාෂය ලැබපු උගත්තු ඒ කියන්නේ එක විෂයකට සීමා වුණේ නැහැ දුවේ පුතේ. එතෙන්දි ඔයාලා වගේම තමයි එක විෂයකට සීමා වෙන්නේ නැහැ. ඔයාලත් ගොඩක් ශ්‍රේෂ්ඨ පිළිබඳ මනා දැනුම තියෙන අය. ඒ වගේම තමයි මෙන්න මේ කාලයේ වෙද්දී විවිධ ශ්‍රේෂ්ඨ පිළිබඳව විද්‍යාත්මකව සොයා බැලීමට පෙළඹෙනවා මේ පිරිස. එතෙන්දි අපි දකිනවා පෘථුවිය ගැන ඉර, හඳ, තාරකා කියන දේවල් පිළිබඳව නිරීක්ෂණය කරලා ඒ ඔස්සේ මේ ප්‍රබෝධයක් ඇති වෙනවා. එතෙන්දි ඒ කියන දේවල් පිළිබඳ සොයා බැලීමත් එක්ක විද්‍යාවේ දියුණුවක් ඇති වෙනවා. ඒ වෙනකන් නොතිබුණු ආකාරයේ ප්‍රබෝධයක් විද්‍යාත්මකංශයෙන් දැක ගන්න හැකියාව ලැබෙනවා. අපි ගත්තොතින් මෙතෙන්දි දුවේ පුතේ අපි අවධානය යොමු කරන්න ඕනේ මේ කියන තැන් වලින් කෙටි ප්‍රශ්න නිර්මාණය වීමේ හැකියාව තියෙන නිසා හොඳ අවධානයෙන් අහගම්බුදේ. අපි ගත්තොතින් විශ්වය පිළිබඳ ඉදිරිපත් වෙච්ච නව මත. මුලින්ම අපි ගත්තොතින් පෝලන්ත ජාතික නිකලස් කොපර්නිකස් බලන්න ඔහු විසින් පෘථුවිය ගෝලාකාර බවත් අනෙකුත් ග්‍රහයන් සූර්යා වටේ පරිභ්‍රමණය වන බවත් සොයාගත්තා. එතකොට මොහු විද්‍යාවට කරපු සුවිශේෂී සේවාව නිසා මොහු හඳුන්වනවා නූතන තාරකා විද්‍යාවේ පියා විදියට. නූතන තාරකා විද්‍යාවේ පියා විදියට මේ පෝලන්ත ජාතික නිකලස් කොපර්නිකස් හඳුන්වනවා. එතනින් පස්සේ එංගලන්ත ජාතික අයිසෙක් නිව්ටන්. අපි ගත්තොතින් අයිසෙක් නිව්ටන් විසින් සොයාගන්නවා ගුරුත්වාකර්ෂණ නියමය. ඒ වගේම ජර්මන් ජාතික ජොහන්ස් කෙප්ලර් විසින් බලන්න අපි කියනවා කොපර්නිකස් විසින් තමයි කිව්වේ මේ ගැන පෘථුවිය ගෝලාකාර බවත් අනිකුත් ග්‍රහයන් සූර්යා වටේ පරිභ්‍රමණය වන බවත්. අන්න ඒ අදහස තවත් තහවුරු කරලා තවත් ඉදිරියට අරගෙන ගිහින් කියනවා ඔහු විසින් සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක සූර්යා වටේ ඉලිප්සාකාරව ගමන් ගන්නා බව. ඒක නව මතයක්. මේ වෙනකන් එහෙම අදහසක් තිබුණේ නැහැ. දැන් භ්‍රමණය වෙනවා කියලා කිව්වා මොහු ඊට එහාට ඉදිරිපියවරක් තබලා කියනවා ඔව් මේ භ්‍රමණය වෙනවා, ඒක වෙන්නේ ඉලිප්සාකාරව කියලා. ඒ කාරණයක් ඔබ මතක තබා ගත යුතුයි. එතනින් පස්සේ දුවේ පුතේ ඉතාලි ජාතික ගැලීලියෝ ගැලීලි හරනේ ඔහු විසින් දුරදක්නය නිපදවීම සිද්ධ කරනවා. ඔයාලගේ පෙළ පොතේ අපි ගත්තොතින් 119 වෙනි පිටුවේ රූප සටහනක් තියෙනවා දුරේක්ෂයකින් ආකාශ වස්තු නිරීක්ෂණය කිරීම සම්බන්ධව රූපයක් තියෙනවා. ඒකත් පොඩ්ඩක් බලන්න දුවේ පුතේ. එතනින් පස්සේ බලන්න ඒකත් එක්ක මොකද වෙන්නේ, ආකාශ වස්තු නිරීක්ෂණය කරලා චන්ද්‍රාවාට බ්‍රහස්පති ග්‍රහයාගේ උපග්‍රහයන් නැති බව සොයා ගැනීම කරනවා. ඒකත් එක්ක මේ ගැලීලියෝ ගැලීලි හඳුන්වනවා අත්හදා බැලීමේ පියා විදියට. ඒ කියන කාරණා ටික මතකයේ ධාරණය කරගත යුතුයි. මොකද කෙටි ප්‍රශ්න වලට ඒ වගේ තැන් වලින් තමයි එන්න පුළුවන්කම තියෙන්නේ. අපි ගත්තොතින් වෛද්‍ය විද්‍යාවේ දියුණුව. දැන් මේ ආකාරයට විශ්වය පිළිබඳව නවසවා ගැනීම ටිකක් කිව්වා. මෙන්න වෛද්‍ය විද්‍යාවේ දියුණුවකුත් මේ අවධිය වෙද්දී සිද්ධ වෙනවා, ප්‍රබෝධයක් ඇති වෙනවා. අපි එතෙන්දිත් කීප දෙනෙක් ගැන අවධානය යොමු කරවතින් ඉංග්‍රීසි ජාතික විලියම් හාවේ. බලන්න මිනිස්සිරුරේ රුධිර සංසරණ පද්ධතිය පිළිබඳ වැදගත් කරුණු බොහොමයක් සොයා ගැනීම කරන්නේ විලියම් හාවේ විසින්. එතනින් පස්සේ ස්විස් ජාතික වෛද්‍ය පැරසෙල්සස් නම් ටික හොඳට මතක තියාගන්න දුවේ පුතේ. බලන්න පැරසෙල්සස් විසින් කියනවා ලෙඩ රෝග සෑදීමට දුර්දෙන හේතු ඒවායට ප්‍රතිකර්මත් අදා බැලීම, ඒ වගේම නූතන ඖෂධ විද්‍යාව කෙරෙහි, ඒ වගේම රෝග චිකිත්සක ක්‍රම කෙරෙහි විශාල බලපෑමක් කරපු කෙනෙක් තමයි පැරසෙල්සස් කියන්නේ. ඔහු ඔස්සේ තමයි මේ නූතන ඖෂධ විද්‍යාව, ඒ කියන දේවල් දියුණු වීම සිද්ධ වෙන්නේ මේ ස්විස් ජාතික වෛද්‍ය පැරසෙල්සස්ගේ ක්‍රියාකාරීත්වයත් එක්ක. එතනින් පස්සේ අපි කතා කරනවා ස්විස් ජාතික මයිකල් සර්ටෙස්. බලන්න ඔහු විසින් මෙන්න මේ ආකාරي අදහසක් පළ කරනවා. රුධිරය හදවතේ දකුණු කෝෂයෙන් පිටවී ගොස් පෙනහළු මගින් පිරිසිදු වී යලිත් හදවතට පැමිණ ශරීරේ පුරාම විසිරී යාම පිළිබඳ තොරතුරු. ඔහු කියන ඒ ආකාරයේ සිදුවීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන දේත් මේ වෛද්‍ය විද්‍යාවේ දියුණුවට බලපෑම් කරනවා, ප්‍රබෝධයක් ඇතිවීමට බලපෑම් කරනවා. එතනින් පස්සේ අපි කතා කරා ජොහන්නස් ගුටෙන්බර්ග් විසින් මුද්‍රණ යන්ත්‍රය නිපදවීමත් මේ කියන ශේෂ්ත්‍රයට බලපෑමක් ඇති කරනවා. අපි ගත්තොත් දේශපාලන නමෝදය, මේ සියලුම අංශවල ප්‍රබෝධයක් පිබිදීමක් ඇති වෙනවා. අපි ගත්තොත් දේශපාලන නමෝදය, අපි එතෙන්දිත් කතා කරනවා මෙන්න මේ වගේ දෙයක්. වැඩවසම් යුගයේ, අපි ගත්තොත් මේට පෙර අවධියේ මධ්‍යතන යුගයේ එක් එක් ප්‍රදේශවල එක් එක් පාලකයෝ තමයි හිටියේ. එතකොට ස්වදේශීය පාලකයෝ හිටියේ එක් එක් ප්‍රදේශවලට, ප්‍රාදේශීය පාලකයන්. එතෙන්දි ප්‍රාදේශීය පාලකයන් විදියට කටයුතු කරලා තියෙන්නේ වංශාධිපතිවරුන්. එතකොට මේ ප්‍රාදේශීය පාලකයන් විදියට කටයුතු කරලා තියෙන්නේ වංශාධිපතිවරුන්. එතකොට එයාලා ස්වාධීනව කටයුතු කිරීම නිසා පාලන කටයුතු වලදී රජුරුවන්ට වඩා බලයක් භුක්ති විඳපු පිරිසක් විදියට ඉදිරියට එනවා. ඒකත් එක්ක මේ ප්‍රදේශවල හිටපු ජනතාවත් ඒ ස්වදේශීය නැත ප්‍රදේශයේ පාලකයා ගැන ඔහුගේ අදහස් ගැන හිතුවා විනා ජාතියක් විදියට හිතන්න ගත්තේ නැහැ. එතෙන්දි යම්කිසි ගැටලුකාරී තත්වයක් තිබුණා. බලන්න ඒතනින් එහාට ගිහිල්ලා පුනරුද සමයේ කාලයේ වෙද්දි ජාතික රාජ්‍ය බිහිවීමක් සිද්ධ වෙනවා. එතෙන්දි බලන්න සිදුවෙන සිදුවීම අර විදියට ප්‍රාදේශීය ආකාරයට බෙදලා තිබිච්ච පාලන ඒකක වෙනුවට රජු වටා බලය මධ්‍යගත කිරීමක් සිද්ධ වෙනවා. ඒකත් එක්ක සිදුවෙන කාරණේ තමයි රජු බල සම්පන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි ඔයාලා දන්නවා 12 සියවසේ තමයි වෙළඳ කටයුතු වල දියුණුවක් ඇති වෙන්නේ. ඒකත් එක්ක නව මධ්‍යම පන්තියක් බිහිවීමේ ප්‍රවණතාවයක් ඇති වෙනවා. එතෙන්දී මේ මධ්‍යම පන්තියක් විදිහට අපි හඳුනාගන්නේ වෙළඳාමෙන් මුදල් උපයාගෙන ධනවත් වෙච්ච පිරිසක්. එතකොට මේ කියන අය අතර හිටියා වෙළෙන්දන්, බැංකුකරුවන්, නැව් හිමියන්, ඒ වගේම තවලන් හිමියන්. මෙන්න මේ කියන අය සමාජයේ බලවත් පිරිසක් බවට පත් වෙනවා. ඒ වෙනකන් අර ප්‍රාදේශීය පාලකයන් විදිහට හිටපු වංශාධිපතිවරුන්ට හිමිවෙලා තිබිච්ච බලතල, අයිතිවාසිකම් ඔවුන්ගෙන් ගිලිහි ගිහිල්ලා අන්න අර කියන අය සමාජයේ ඉදිරියට ආවා. එතෙන්දි රජවරු තමන්ගේ පාලන කටයුතු වලදී මේ කියන මධ්‍යම පාන්තිකයන්ගේ සහයෝගය ලබා ගත්තා. ඒ වගේම මේ කියන සහයට ඔවුන් රජුරුව විසින් වෙළඳ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය අනුග්‍රහකත්වයක් ලබා දුන්නා. එතකොට දේශපාලන නවෝදයක් ඇති වෙච්ච ආකාරය මේ ජාතික රාජ්‍ය බිහිවීමත් එක්ක ඔබට අවබෝධ කරගත හැකි. අපි ඒ වගේම ඊළඟට මාතෘකාවට යනවා, ආර්ථික නවෝදය. ආර්ථිකයේත් නවෝදයක් ඇති වෙනවා. ඔයාලා දන්නවා මේ 12 සියවසේ ඉදිරියට එනවා වෙළඳාමෙන් මධ්‍යම පන්තියක්. ඒ කාලෙදි අර ඒට කලින් තත්ත්වය තමයි මධ්‍යතන යුගයේ ප්‍රවේණිය කේන්ද්‍ර කොටගත් ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් තිබුණේ. ඒක පරිහානියට ගිහිල්ලා මෙන්න මේ කාලෙ වෙද්දී ආර්ථිකය ඉදිරියට එනවා. වෙළඳාම තුල වෙළඳාමේ දියුණුවත් එක්ක ආර්ථිකය ඉදිරියට එනවා. එතෙන්දී මේ ජාතික රාජ්‍ය බිහිවීමේදී අපි දන්නව සිදුවීම අර මධ්‍යම පන්තියක් බිහි වෙනවා, උන්ගේ සහයෝගය ලබා ගන්නවා. ඒකත් එක්ක මෙන්න රජය විසින් අනුග්‍රහකත්වය ලබා දෙනවා. එතෙන්දී යුරෝපා රටවල ජාතික වෙළඳ ප්‍රතිපත්තිය ඇති වෙනවා, ජාතික බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙනවා. ඒක තුළ ආර්ථික ප්‍රබෝධයක් ඇති වෙනවා. ඒ වගේම තමයි දේශ ගවේෂණයටත් මේ කාලයේ වෙද්දී යොමු වෙලා තිබුණේ. ඒ ඔස්සේ නව මුහුදු මාර්ග සොයා ගැනීම, ඒ තුළ ඒ වෙනකන් යන්න බැරි වෙච්ච ප්‍රදේශ, ගිහින් නැති ප්‍රදේශවලට යුරෝපා ජාතීන්ට පැමිණීමේ හැකියාව ලැබෙනවා. එතෙන්දී පෙරදිගට හා ඇමරිකා මහද්වීපයට පැමිණීමේ හැකියාව විවර වෙනවා. ඒක තුළ ඔවුන්ට වෙළඳ ද්‍රව්‍ය, අපි ගත්තොතින් කුළුබඩු, රන්රිදි, මුතුමැණික්, ඇතුන්, ඇද්දල කියන දේවල් යුරෝපයට ගෙන යාමට හැකියාව ලැබෙනවා. ඒ ඔස්සේ ඔවුන් වැඩි වශයෙන් ලාභ ඉපෙවීම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අපි එතනින් එහාට ගිහිලා ආර්ථිකය මෙන්න මේ විදිහට හැඩගැහෙනකොට, මේ විදිහට හැඩගැහෙනකොට සිදුවන සිදුවීම තමයි මුදල් භාවිතය. මේ වෙළඳ කටයුතු පුළුල් වීමත් එක්ක මුදල් භාවිතය වැඩි වෙනවා. ඒ වගේම මුදල් නෝට්ටු, කාසි භාවිතයත් වැඩි වෙනවා. එතනින් පස්සේ අපි දන්නවා ආරක්ෂිතව මේ මුදල් අරගෙන යා යුතුයි. එතෙන්දී දුරබැහැර ප්‍රදේශවලට අරගෙන යනකොට මේ දේවල් ආරක්ෂා කර ගැනීම සඳහා චෙක්පත්, බැංකු වනකර ක්‍රමය පුනරුද සමයේදී තමයි ආරම්භ වෙන්නේ. ඒකත් මතක තබා ගත යුතුයි. ඊට පස්සේ මේ ව්‍යාපාරිකයන්ට තම වෙළඳ කටයුතු වලට අවශ්‍ය ණය ලබා ගැනීම සඳහා බැංකු ක්‍රමයක් බිහි වෙන්නේ මේ කියන කාලය තුලදී. එතෙන්දී දුවේ පුතේ අපි තේරුම් ගත යුතුයි දේශපාලන නවෝදය කොහොමද ඇති වෙන්නේ, ආර්ථික නවෝදය නැත්නම් පිබිදීම ඇති වෙන්නේ කොහොමද කියන කාරණේ. ඊට පස්සේ අපි කතා කරා මෙන්න මේ ආර්ථිකයටත් බලපෑම් කරනවා නව වෙළඳ මාර්ග සොයා ගැනීම කියන කාරණේ. එතෙන්දී අපි කතා කරෝතින් 1453 දී කොන්ස්තන්තිනෝපල් නගරයේ තුර්කි ජාතිකයන් අතර පත්වීමත් එක්ක ඔවුන්ට අවහිර වෙච්ච මුහුදු ගමන් නැත්තම් වෙළඳ මාර්ග අවහිර වීමත් එක්ක ඔවුන් ආසියාතික ප්‍රදේශවල ඒම සඳහා නව මුහුදු මාර්ග සෙවීමට උත්සාහයක නිරත වුණා. ඒක සාර්ථක කර ගැනීමට සුදුසු පරිසරයක් මේ කාලෙ වෙද්දී යුරෝපයේ සකස් වෙලා තිබුණා. එතෙන්දී අපි ගත්තොතින් නාවික ගමන්වල සුරක්ෂිතව යෙදීමට අපි ගත්තොතින් මාලිමා යන්ත්‍රය, උතුරුතරු මාපකය, ඒ කියන දේවල් නිපදවීම සිද්ධ වෙලා තිබුණා. ඒ වගේම පුනරුදයේදී ලෝකයේ ගෝලාකාර බවත් සොයාගත්තා. ඒ වගේම ටොලමිගේ ලෝකසිතියම මගින් ලෝකයේ පිළිබඳව සියලු දෙනාටම අධ්‍යයනය කර ගැනීමේ හැකියාව ලැබුණා. ඒ වගේම ජාතික රාජ්‍යයන් මේ සඳහා අනුග්‍රහකත්වය ලබා දීමට ඉදිරියට එමත් මේ කියන තත්ත්වය යුරෝපය තුල නිර්මාණය වීමට බලපෑම් කරනවා. එතනින් පස්සේ අපි කතා කරෝදින් දේශ ගවේෂණය සඳහා මුලින්ම උනන්දු වුණේ සාගරබද රටවල්. එතකොට එතෙන්දී පෘතුගාලි ඉස්පාඤ්ඤය තමයි ප්‍රධාන වෙන්නේ. එතකොට මේ පෘතුගාලි ඉස්පාඤ්ඤය මුහුදුබඩ නැත්නම් සාගරබද රටවල් නිසා ඔවුන් මේ දේශ ගවේෂණ කටයුතු වලට නිරන්තරයෙන්ම උත්සුක වෙනවා. එතෙන්දී අපිට හඳුනා ගන්න පුළුවන් පෘතුගාලයේ හෙන්රි කුමාරයා. එයා හඳුන්වනවා නාවික හෙන්රි විදියට. එතකොට විශාල අනුග්‍රහකත්වයක් ලබා දෙනවා. එතනින් පස්සේ අපි කතා කරවතින් මෙන්න මේ වගේ දෙයක් බලන්න. පෘතුගාලයේ ඉඳලා පෙරදිගට ළඟාවීම සඳහා මුහුදු මාර්ග සෙවීමේදී වැදගත් වෙනවා බර්තලොමියෝ ඩියස් කියන කෙනා. එතෙන්දී අප්‍රිකාවේ දකුණු තුඩුවට ඇවිල්ලා එහෙදි කුණාටුවකට හසු වීම නිසා ඒ තුඩුව හඳුන්වනවා ඔහු විසින් කුණාටු තුඩුව විදියට. එතනින් පස්සේ තමන්ගේ රට බලා ගියාට පස්සේ මේක ඇත්තටම සුබ ආරංචියක් නිසා ඔහු විසින් පෘතුගාලි රජු විසින් මේ ගැන තුඩුව හඳුන්වන්න ගත්තා සුබ පැතීමේ තුඩුව විදියට. එතනින් පස්සේ මේ බර්තලොමියුඩියස් ගියපු ගමන් මගේ ගමන් කරපු වස්කෝදගාමා ඉන්දියාවේ කැලිකට් වරායට ළඟා වෙනවා ක්‍රිස්තු වර්ෂයේ 1498 වර්ෂයේදී. එතකොට මෙන්න මේ ආසියාවට පැමිණීමේ මාර්ග සොයා ගැනීම විවර වෙන්නේ ඒ කියන කාරණාවත් එක්ක. එතනින් පස්සේ අපි දකිනවා මේ දේශ ගවේෂණ කටයුතු සඳහා අනුග්‍රහකත්වය ලබා දීපු අය අතර ඉස්පාඤ්ඤයේ පර්ඩිනන් හා ඉසබෙලා රජනගේ අනුග්‍රහකත්වය ප්‍රබල වුණා. ඒ වගේම එහිදී ක්‍රිස්ටෝපර් කොලොම්බස් බටහිර ඉන්දියා දූපත් සොයා ගැනීම, ඒ වගේම ඇමරිකෝ වෙස්පූචි ඇමරිකාව නැත්නම් නවලෝකය සොයා ගැනීම, පර්ඩිනන් මැගලන් පිලිපීනය සොයා ගැනීම, ඒ වගේම කැබේ සහෝදරය විසින් කැනඩාව සොයා ගැනීම, මෙන්න මේ කියන නව වෙළඳ මාර්ග විවර කර ගැනීම යටතේ අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. අපි එතනින් ගිහිල්ලා පුනරුදයේ ගෝලීය ප්‍රවණතාවේ දිහාවට අවධානය යොමු කරවතින් මුලින්ම මේ පුනරුදය ඇති වෙන්නේ ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයෙන්. එතනින් පස්සේ වෙන ප්‍රදේශ කරා යුරෝපයේ බොහෝ ප්‍රදේශවලට පැතිරෙනවා. එතනින් පස්සේ යුරෝපයේ නව රටවල් සොයා යාමත් එක්ක ආසියා, අප්‍රිකා, ලතින් ඇමරිකා, මහද්වීපවල මේ බල ව්‍යාප්තිය ඇති වෙනවා. ඒකත් එක්ක 16 වන සියවසේ ඉඳලා සතවර්ෂ අපි ගත්තොත්ින් හතරහමාරක් පමණ මේ කියන මහද්වීපවල ඇතම් රටවල්වල විවිධ ජාතීන්ට අයත් යටත් විජිත නිර්මාණය වෙනවා. එතකොට අපි දකින දේ තමයි දේශ ගවේෂණ කටයුතු ඔස්සේ මෙන්න මේ කියන ලෝකයේ තියෙන වෙනත් රටවල් කරා ගිහිල්ලා ඔවුන්ගේ බල ව්‍යාප්තිය වැඩි කර ගැනීම සිද්ධ වෙනවා. ඒකත් එක්ක අපි දකින දේ තමයි මෙන්න මේ කියන යටත් විජිත නිර්මාණය කරගත්තට පස්සේ ඒ රටවල්වල අපි උදාහරණ විදිහට ගත්තොතින් ඉන්දියාව, ලංකාව, ඔය වගේ රටවල් ගොඩක් යටත් විජිත බවට පත් වෙන බ්‍රිතාන්‍ය, හරිනේ, ඒ විදිහට මෙන්න මේ අයගේ දරුවෝ ඊට පස්සේ මොකද්ද වෙන්නේ? අර ඒ රටවල්වල ගිහින් වල ඒ රටවල්වල අපි ගත්තොතින් වතු වගාව නැත්තම් දේවල් සිදුවීමත් එක්ක ධනවත් වෙන පිරිස තමන්ගේ දරුවන් යුරෝප රටවලට යවලා ඉගැන්වීම සිද්ධ කරනවා. ඒකත් එක්ක ඒ බලපෑම එනවා. ඒ වගේ මේ දරුවන්ට එන බලපෑම එතනින් පස්සේ ඔවුන් තමන්ගේ ආගම ව්‍යාප්ත කිරීමට ගත් උත්සාහ, ඒ වගේම තමයි අධ්‍යාපනය කියන දේවල් එක්ක ඔවුන් මේ කියන ගෝලීය ප්‍රවණතාවේ නැත්තම් ලෝකයේ සෑම රටකටම ඔවුන්ගේ තත්ත්වයන් ආරෝපණය කිරීම සිදුවීම වෙනවා. එතනින් පස්සේ අපි ගත්තොතින් පුනරුදය ලංකාව කෙරෙහි කොහොමද බලපෑම් කරන්නේ? පුනරුදය ලංකාව කෙරෙහි කොහොමද බලපෑම් කරන්නේ කියන මාතෘකාව වැදගත් මාතෘකාවක් දුවේ පුතේ. ඒක නිසා මේ කරුණ ටික අනිවාර්යයෙන්ම ඔබ පෙළපොතෙන් සටහනට යොමු කරගත යුතුමයි. මොකද පුනරුදය ලංකාව කෙරෙහි කළ බලපෑම ගැන රචනා ප්‍රශ්නයක් නිර්මාණය වීමේ හැකියාව තියෙන නිසා ඔබ එහෙම ප්‍රශ්නයක් විභාගයට ආවොතින් නිර්මාණය විය යුතුයි. අපි දකින දේ තමයි මේ කියන යුරෝපයේ ඇතිවෙච්ච පුනරුදයේ බලපෑම ලංකාවට ලැබෙන්නේ පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ජාතිකයන් මගින්. එතකොට පෘතුගීසීන්ගෙන්, ලන්දේසීන්ගෙන්, ඉංග්‍රීසීන්ගෙන් මේ කියන බලපෑම ලංකාවටත් ලැබෙනවා. එතෙන්දී අපි දකිනවා මුහුදුබඩ ප්‍රදේශයටත් කරගන්නවා 1505 ඉඳලා ඊට පස්සේ අපි දකිනවා පෘතුගීසීන්, ඊට පස්සේ ලන්දේසීන්, ඊට පස්සේ ඉංග්‍රීසීන් 1796 මුහුදුබඩ ප්‍රදේශ අල්ල ගන්නවා. එතනින් පස්සේ 1815 දී ලංකාවේ මහනුවර රාජධානිය යටත් කර ගැනීමත් එක්ක සමස්ත දිවයිනේම පාලන බලය ලබා ගන්නවා. ඒ පාලන බලය ලබා ගැනීමත් එක්ක 1948 ලංකාව නිදහස ලබා දෙනකම්ම මේ ලංකාව තුල ක්‍රියාත්මක වෙන්නේ වුන්. එතෙන්දී මේ කියන අයගේ බලපෑම සමස්ත දිවයිනට බලපෑම් කරනවා. ඒතොර පෘතුගීසීන්ට, ලන්දේසීන්ට එහා ගියපු බලපෑමක් ඉංග්‍රීසීන් විසින් මෙරට සමාජයට කරනවා. ඒක තුල සිදුවෙන දේ තමයි අපි දකිනවා දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික විදියට මේ කියන සමාජයේ බොහෝ ශේෂ්ත්‍ර වෙනසකට බඳුන් කිරීමට ඉංග්‍රීසීන් සමත් වෙනවා. අපි දකිනවා එතෙන්දී ඔයාලා පුනරුදය ගැන කතා කරද්දී ඔයාලා දකිනවා මේ බ්‍රිතාන්‍ය පාලනය යටතේ කොහොම තත්ත්වයක්ද ලංකාවේ තිබුණේ කියන කාරණේ බලන්න. එතෙන්දී බ්‍රිතාන්‍ය පාලනයත් එක්ක දේශපාලනයේ අපි දකිනවා රාජාණ්ඩු පාලනයක් තමයි මෙරට ක්‍රියාත්මක වුණේ. ඒ රාජාණ්ඩු පාලනය යටතේ රජුරුව තමයි බලය උත්තරීතර කෙනා විදිහට නැත්නම් රජු වටා තමයි බලය කේන්ද්‍රගත වෙලා තිබුණේ, මධ්‍යගත වෙලා තිබුණේ. ඒ තත්ත්වයෙන් එහාට ගිහිල්ලා මෝන් බලය ලබා ගැනීමත් එක්ක මොකක්ද සිදුවෙන්නේ දුවේ පුතේ? ඔවුන්ගේ ආකාරයේ ක්‍රමයක්, දේශපාලන තත්ත්වයක් මෙරට තුල නිර්මාණය කරනවා. ඒක තුල පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ලංකාව තුල ස්ථාපනය කරනවා. ඒකත් එක්ක මේ දේශපාලනයේ වෙනස් වීමක් සිදු වෙනවා. ඒකත් එක්ක සිදු වෙන දේ තමයි උඩර රාජධානි සමයේ හිටපු අධිකාරම්වරු, දිසාවරුන්, මොහෙට්ටාලවරු, කෝරාලවරුන්, ඒ කියන සාම්ප්‍රදායික නිලධාරී පැලැන්තිය වෙනුවට නව නිලධාරීන් පැලැන්තියක් නිර්මාණය වීම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි පැරණි නීති රීති පද්ධතියත් අභාවයට ගිහිල්ලා ලන්දේසින්ගේ පාලන කාලයේදී හඳුන්වලා දීපු රෝම ලන්දේසි නීතිය ක්‍රියාත්මක වෙනවා. එතනින් පස්සේ පසුකාලීනව බ්‍රිතාන්‍යයන් විසින් ඔවුන්ට අනුකූලව, ඒ මූලධර්ම වලට අනුකූලව නව නීති රීති පද්ධතියක්, ඒ වගේම අධිකරණ පද්ධතියක් මෙරට ස්ථාපනය කිරීමටත් ඔවුන් පියවර ගන්නවා. ඒ වගේම ආර්ථිකයේ වෙනස් වීම අපි ගත්තොතින් දකිනවා. ඔබ සම්පෝෂිත ආර්ථික රටාවක් තමයි ලංකාව තුළ ක්‍රියාත්මක වුණේ. ඒ සම්පෝෂිත ආර්ථික රටාව බිඳ වැටිලා අපි දකිනවා 1833 කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මගින් මෙරටට හඳුන්වල දෙනවා ආනයන අපනයන ආර්ථික රටාවක්. ඒකත් එක්ක සිදුවෙන දේ තමයි සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයේ පරිහානියට යන වේනුවට ආනයන අපනයන ආර්ථිකයක් බිහි වෙනවා. එතෙන්දී අපි දකින දේ තමයි වතු වැවිලි භෝග වගාව මෙරට තුල ව්‍යාප්ත වෙනවා. ඒක තුල මෙන්න ආර්ථිකයේ වෙනසක් ඇති වෙනවා. ඒකත් එක්ක නව මධ්‍යම පන්තියක් නැත්තම් මේ කියන දේවල් වලට සේවා සපයලා ධනවත් වෙච්ච පිරිසක් නිර්මාණය වෙනවා. ඒ වගේම අපි ගත්තොතින් ආර්ථිකයේ ආකාරයෙන් වෙනස් වෙනවා. සමාජ සංස්කෘතික වෙනස්කම් ටිකකුත් වෙනස් වෙනවා ලංකාව තුළ. මොකද එක දිගට වසර 133ක් ගෙදර සමස්ත දිවයිනම පාලනය කරන්නේ ඉංග්‍රීසීන්. එතෙන්දී අපි දන්නවා පෘතුගීසීන්ගේ ලන්දේසීන්ගේ කාලේදී මුහුදුබඩ ප්‍රදේශවල යම් කිසි ආකාරයේ වෙනසක් ඇති වුණා ඒ කියන ජන සමාජය තුළ. ඒ කියන භාෂාවට වචන එකතු වුණා. ඒ වගේම ගෘහ නිර්මාණ ශිල්පයේ වෙනස්කම් සිද්ධ වුණා. ඒ වගේම අපි දකිනවා මේ කියන ඉංග්‍රීසි පාලනය තුළ සමස්ත දිවයිනටම බලපෑම් කරනවා. ඒකත් එක්ක ඒ සමාජයේ තිබිච්ච බොහෝ දේවල් අපේ සමාජයට ආරෝපණය වීම සිදු වෙනවා. එතෙන්දී අපි දකිනවා රෝමානු කතෝලික ආගම, ඒ වගේම ක්‍රිස්තියානි ආගම, ඔය කියන දේවල් ලංකාව තුළ ස්ථාපනය වෙන්නේ මේ පුනරුදයේ බලපෑමත් එක්ක. ඔය ආකාරයට දුවපුතේ ඔබ සටහන නිර්මාණය කරගන්න. අද දවසේ නියමිත කාල වේලාව අවසන් නිසා අද දවසට සමුගන්නවා සියලු දෙනාටම ආයුබෝවන්.
රුහුණු ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. ඉතිහාස විෂයට අදාළ පාඩම පිළිබඳව ඔබට ගැටලුවක් තිබේ නම් HIS හිස්තනක් Q හිස්තනක් ඔබේ ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව ඉංග්‍රීසි අකුරෙන්, වෙනත් ආකාරයකින් කියන්නේ නම් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් වලින් ලියා 0.7.481.488 0.7.481.488 අංකයට යොමු කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්න තිබේ නම් ඔබ කළ යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.
අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර